ದಿದನಸ್ ದಾಹತವಸರಿ ನಾವು ನಿಮಾಸಿ ದಹವಿನಿಂದ ಭಾವನಾ ಅಂದೂರು ಮನಸ್ ಎಲಿಯ ತಿರುಗಿಯ ನಿಯಮ ತಮಾಯಿ ಭಾವನಾ ಅಂದರು ಮನಸ್ಸು ಆಲೋ ಮಾತ್ರಗೆ ನಿಯಮಿತವಾಗಿ ಭಾವನಾ ಅಂದರು ತನ ಕೆಲಕ್ಕೆ ಅನ್ನೇ ಪೀಡಾಕಾರಿ ತನ ಅಂದರು ತನ ಕೆಲಕ್ಕೆ ಅನ್ನೇ ಅನಾವೋದಿತ ಕರುಣ ಅಂದರು ತನಕ್ಕೆ ಅನ್ನೇ ಅಪಹೇದಿಗೆ ತನ ನೊತೇರಿಗೆ ತನ බුදුරජාණන් වහන්සේට තිබුණේ සර්වඥතා ඥානය. අඳුරු තැනක් තිබුණේ නැහැ. සියල්ල දකින්නවා. ඒ සර්වඥතා ඥානේ ඥාතිකම් කියන පිරිස තමයි අපි. ඒ ඥාතිකම් කියන තමයි උත්සාහ කරන්නේ බැරි වුණත් පුළුවන් වුණත් යා යුතු ගමනක් යයි. කොහොමද අපේ මනස ඒ අඳුරු තැන් ආලෝකමත් කරන්නේ විශේෂයෙන් තමන්ගේ අඳුරු තැන් තමන් හඳුනා ගන්න හඳුනාගෙන ඒව ධර්මයේ වෙත යොමු කරන්න ඕනේ තමන්ට දැනෙන ලෙඩ හඳුනාගෙන ඒ ලෙඩ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කරනවා වගේම ඒ ධර්මයේ උපදේශය ඔබේ ඒ සනීපය එහෙමත් නැත්නම් අඳුරු තැන අනවබෝධයේ පවතින තැනට සම්බන්ධ කරන්න ඕනේ. අඳුරු තැනක් නැත්නම් අඳුරු තැනක් නැත්නම් ඔබේ මනස තුළ ඍජු බව ඇති. විචිකිච්ඡාව නැතුව ඇති. සැකය නැතුව ඇති. මනසේ හැකුළුණු ගතිය නැති වෙති. ඒ වගේම මනසේ මෘදු බව, ශාන්ත බව, ප්‍රණීත බව මනාකොට පවතිනවා ඇති. එහෙමනම් ඔබට තව දැනගත යුතු දෙයක් නෑ. ඔබේ මනස පූර්ණත්වයට පත්ව ඔබට වාසය කිරීමේ හැකියාව පවතිනවා. හොඳින් සම්මා සමාධි ගුණය, හොඳින් සම්මා සති ගුණය එයා තුළ පවතිනවා. මුදින්ම සම්මා දිට්ඨිය, මුදින්ම සම්මා සංකප්පය එයා තුළ වැඩ කරනවා. යහපත් කියන ගුණය මොන පැත්තෙන් බැලුවත් එයාට යාක මනස තුළ යහපත් කියන ගුණය තේරෙන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරපු චේතෝ විමුක්තිය. පුජ්ජලයා තමයි පින්නතුනි මේ හැමදේම අවුල් කරගන්නේ. වෙන ඈත ඉන්න පුජ්‍යලයෙක් නෙමෙයි, ඔබ ළඟ ඉන්න ඔබ හෙවත් මම හෙවත් පුජ්‍යලත්වයේ පුජ්‍යලයා. එයා තමයි සියල්ල අවුල් කරන්නේ. ස්වභාවය දකින්න ඉඩ නොදී තමන්ගේ මතවාදය ඉදිරිපත් කරලා ස්වභාවය ස්වභාවයක් ලෙස තේරෙක නැති කරනවා. ලෝකයෙන් ලබා දුන්නු මතවාදයක් පරවාදයක් ඔළුවට ගෙන ඒක ලබා දීලා ඒ ඔස්සේ බලන ස්වභාවයේ දැක්ම නැති කරනවා. ඒ නිසා අපිට දේශනා කරන්න පුළුවන් කියන්න පුළුවන් පුජ්‍යලත්ය තමයි සියල්ල. පුජ්‍යලත්වයේ සංසිඳවන්න පුජ්‍යල බලයම යොදනවා. අනෙතන තමයි දුර්වලතාවයේ තියෙන්නේ. හොඳින් හඳුනගන්න, පුජ්‍යලත්වය නැති කරන්න පුජ්‍යල බලයම යොදනවා. පුජ්‍යල බලයට පුජ්‍යලත්වය නැති කරන්නට බෑ. ඒ පුජ්‍යල බලය පුජ්‍යලත්වය නැති කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ පුජ්‍යල බලයට පුජ්‍යලත්වය නැති කරන්න පුළුවන් කමකුත් නැහැ. මෙන්න මේ කාරණය හොඳින් අවබෝධ කරගත යුතුයි. නැත්නම් ඔබ පුජ්‍යලත්වය නැමැති ඒ බලයම පිහිටපුට සරණකොට බලයකොට උපකාරකයා කොට ගත්තොත් ඔබට වර්ධනය. මේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ විඥානේ දකින්න ඇති ධර්මයක්. විඥාණයට දකින්න බැරි, විඥාණය කවදාවත් දකින්නේ නැති ධර්මයක්. ওই විඥාණයට තමයි පින්නතොට ওই සියලුම දේවල් මතක් වෙන්නේ. පියාන ජෙන්ඩ කියමු විඥානය කියලා. මතක් වෙන්නේ විඥානයට. ඒ මතක් වෙන එකට කියන විඥානය. ඒ විඥානේ හැපුණට පස්සේ තමයි වේදනාව. කාය විඥානය ගත්තත් එහෙමයි. කටුවක් ඒ විඥානය ඇතුළතම තමයි වේදනාව හටගන්නේ. නිවන විඥානේ දකින්නේ නැති දෙයක්. විඥාණයට ගෝචර නොවන දෙයක් කොහොමද මේ මිනිස්සයා කරන්නේ? දකින්නේ අවබෝධ කරගන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ විඥානයගේ සංසිඳීමයි වෙනතුනේ. චේතෝ විමුක්තිය කියලා කියන්නේ විඥානය බලවත් කිරීමක් නෙමේ, විඥානයේ සංසිඳීමයි චේතෝ විමුක්තිය කියලා කියන්නේ. මේ ඥානය සාපේක්ෂිත ඥානයක් නොවේ, ලෝකෝත්තර ඥානයක්. බලන්න බුදුරජාණන් වහන්සේගේ සියලුම ධර්ම ලෝකෝත්තර බවට පත් වුණේ, අකාලික බවට පත් වුණේ, අවේදීත බවට පත් වුණේ, නිරෝධ සහගත බවට පත් වුණේ, විරාගික බවට පත් වුණේ. ඇයි? පොදු සත්වයා ලෝකෝත්තර නෑනේ, ලෞකිකයි. ලෝකීයයි. නිරෝධණයෙන් මේ සංසාරෙට හසු වෙලයි සිටින්නේ, ඉන්ද්‍රයන් වලට හසු වෙලයි සිටින්නේ. පොදු පුතඤ්ඤණයා කාලයට හසු වෙලයි සිටින්නේ, කාලේ ලෝකයේ මැනවින් ජීවත් වන්නේ. ඒ අය චේතෝ විමුක්තියට පත් වෙලා නැහැ, චේතනා කර්මයට බැඳිලා තියෙනවා. බැඳිලින් ඔබලඟ වෙන සිද්ධිය දහමට අනුව බලන්න. එක් බොහෝම හිමින් මොන සංවරව සංයමයේ යුක්තව ප්‍රබුද්ධව තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබ තුළ සිදුවෙන ගැඹුරු මනසේ සිදුවන සිද්ධිදා මනස අමතක කරලා මනස වහලා දාලා බේරෙන්න පුළුවන් එකක් නෙමෙයි. සීලම කුණු ගොඩවල් ඇඳ පල්ලට තල්ලු කරලා නොපෙරෙන තැනකට තල්ලු කරලා රෙද්දක් දාලා වහනවා වගේ වැඩ කරන්න නැතුව අපි සියලුම මේ අහුමුළු වල තියෙන කුණු එළියට අදිනවා. ඒ සැබවින් අපිට සැබෑ පිරිසුදුකමක් ආශ කරන නිසා අපි ඇඳ පල්ලේ තියෙන කුණුත් අදිනවා, කබන් පල්ලේ තියෙන දදිනවා, මේස පල්ලේ තියෙන කුණු දදිනවා, හැම තැනම තියෙන කුණු ඇදලා එළියට ගන්නවා. ඒකට හේතුව අපිට පුදු පෙනුමින් පිරිසුදුකමක් නෙමෙයි අපිට ඕන, සැබෑ පිරිසුදුකමක් ඕනේ. ඒ නිසා අහුමුළු වල කුණු දොරවිලි තියෙන්න බෑ. ආහන්න ඒ වගේ ඔබේ මනසෙත් අහුමුළු වල කුණු වහලා තියන්න බෑ. ඒ එළියට ඇදලා අරගෙන බලන්න. අංගල නිවන් දකින්න කවදා නම් බෑ. ඔබට ඔබ සත්‍ය අවබෝධ කර ගැනීමක් කරන්නේ ඔබේ සත්‍ය අවබෝධය ඔබටම නිසා. ඒක තවත් කෙනෙකුට නෙමෙයි. අපි සත්‍ය අවබෝධ කරගන්නේ තවත් කෙනෙකුට කියන්න නෙමෙයි. සත්‍ය අවබෝධ කරගන්නේ තවත් කෙනෙකුට ප්‍රකාශ කරන්න නෙමෙයි. අපි සත්‍ය අවබෝධ කරගන්නේ අපේ සැනසීම පිණිස. ඒත් කාලයක් තැන්පත්ව සැඟවිලා වැඩෙන මේ කුණු ලෙහිසින් යන්නේ නැහැ පිමතේ. යකඩේ හැදෙන මලකඩ යකඩේ විනාශ කරනවා වගේම පුජ්‍යලයා තුල පුජ්‍යල මානෙන්න උපදින මතවාද සංකල්ප ඒ පුජ්‍යලයාගේම හානි කර පිණිස පවතිනවා. ඒ පුජ්‍යලයාටම අවේද පිණිස පවතිනවා. ඒක නෙමෙයිද වෙලා තියෙන්නේ. ලෝතරා බුදු කෙනෙක් මොන තරම් ලස්සන උදාහරණයක්ද. වෙන දෙයකින් නෙමෙයි මලකඩ හැදුනේ, යකඩේ හැදෙන මලකඩ යකඩේ විනාශ කරනවා. පුජ්‍යලත්වයේ පදනම් උපදින චේතනාව පුජ්‍යලයාට සැනසීම නැති කරනවා. සසර දුක නිර්මාණය කරනවා, පීඩාව නිර්මාණය කරනවා, අපායටද ගෙන යනවා, සුගතිය වාසනා කරනවා. දැන් විඥාණයට දකින්න බැරි දෙයක් නිවන කිව්වම දැන් අපි නිවන හොයන පිරිස අපි මොකද කරන්නේ? අපි යම්කිසි තැනකට ඇතුල් වෙන්න අපි උත්සාහ කරනවා රාජ්‍ය විශේෂ ආයතනයකට. අපිට යම්කිසි පාස් එකක් තියෙනවා, ඒ පාස් එකෙන් යන්න පුළුවන්ද කියලා බලන්න. ඒ ගේට් එකෙන් කියනවා මේ පාස් එකෙන් ඇතුල් වෙන්න බෑ නේද? ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒකට අවශ්‍ය කරන පාස් එකක් අපි ගන්න පටන් ගන්නවා. ඒතකොට විඥානය කියන මේ පාස් එකෙන් අපිට නිර්වාණය කියන දොරටුව ළඟට ගියාම එතන ආරක්ෂක නිලධාරීන්ගෙන් අපිට ඇතුල් වෙන්න අවසර දෙන්නේ නැහැ. විඥාන උපාදානයක ඉන්නේ කියලා ඔබට දැන් පේන්න ඕනේ. සැල අතහරින්න කලින් අඳුර ගන්නකෝ. මම ඉන්නේ විඥාන උපාදානයේ ඉන්නේ. ඒක අඳුර ගන්න. දැන් මම මේ ඉන්නේ චේතනා උපාදානයේ ඉන්නේ. හොඳට අඳුර ගන්න. මේ දැන් මම ඉන්නේ සංඥා උපාදානයේ. මම ඉන්නේ මේ දැන් වේදනා උපාදාන. ඒක ඉස්සෙල්ලා හඳුනගන්න ඕන. ඊළඟට ඔබට කල්පනා කරන්න පුළුවන් ඒ විඤ්ඤාණ උපාදාන, ඒ චේතනා උපාදාන, ඒ වේදනා උපාදාන ඔබට මේ දක්වා ඔබේ මනසට කරපු දේ. මේ මොහොතේ ඔබේ මනසට ඒ උපාදානයේ හේතුවෙන් වෙන දේ සංසෝව එක තේරුම් ගන්න. ඇත්තෙන්ම මේ ධර්මයේ පින්නතුනේ එකක් සමාජයේ තේරෙන්නේ කියලා අතහැරලා දාපු එක. අනිත් එක අපිට මේ කාලේ බෑ. දැන් සමහර ස්වාමීන් වහන්සේලා ප්‍රසිද්ධයෙන් කියන මට වුණා. ඉතාම ජනප්‍රිය ස්වාමීන් වහන්සේනම අපි බැලුව කිසිසේත්ම මේ කාලේ මේක අවබෝධ කරගන්න බෑ. ඒකයි අපි දිව්‍ය ලෝකයට මිනිස්සු හැරෙන්නේ කියලා. එහෙම තියනනේ, එහෙම කියනනේ. අපි දිව්‍ය ලෝකයටම මිනිස්සු හැරෙව්වේ ඒකයි. මේ ගෞතම බුද්ධ ශාසනයෙම නිවන් දකිමු කියලා හිතාගෙන පහම්පත්තු කරපු අය, පූජාවල් කරපු අය පස්සේ අපිට තේරුණා මේ ආත්ම නිවන් දකින්න බෑ. ඒ නිසා අපි යවුවා දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකෙදි කාගෙන් හරි බණ අහලා දන්න කෙනෙක්ගෙන් නිවන් දැක්කේ. එහෙමනම් පින්තුනි මේ මග මොන තරම් දුෂ්කර වුවත්, අසීරු වුවත්, අවබෝධ කර ගැනීමට මොන තරම් අපහසු වුණත් අපි රස්සාවක් කරන්න කරපු කැපවීම, උපාධියක් ගන්න කරපු කැපවීම කරලා අවබෝධ කරගත යුතුද නැද්ද? අවබෝධ කරගත යුතුයි. විවිධ හේතුන් මතින් අහකට දාපු ධර්මය තේරුණානේ. විවිධ හේතුන් මතින් අහකට දාපු ධර්මය ඇත්ත අපි පිළිගන්නවා. මේ අවබෝධ කර ගැනීමට, අවබෝධ කරගැනීමට හරි අපහසු ධර්මයක්. ඒකට හේතු ප්‍රධාන කාරණේ තේරෙන්නේ නැතිකම. ඒ තේරුම් ගන්නට තරම් ශක්තිය නොමැති වීම, අත දිග මදිකම. මිනිසුන් අත දිගටෙක් තියෙන ගෙඩි කඩාගෙන තමයි අනුභව කරලා ජීවත් වෙන්නේ. මේක අත දිග මදි නෙමෙයි පිනතුනි, කෙක්කකින්වත් කඩා ගන්න බැරි තරම් උඩින් තියෙන දහම. එනිසා අපේ ස්වාමීන් වහන්සේලා සාධාරණයි එහෙම කියන එක අපි බැලුව මේක මොන විදියකින්වත් අවබෝධ කරවන්න බෑ. ඒ නිසා අපි දිව්‍ය ලෝකයට කට්ටිය යවන්න තීරණය කළා. නමුත් අපේ එක්තරා පින්තුන් පිරිසක් ඉන්නව නෑ, එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මල ධර්මයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකාලිකයි, ජීවමානයි. ඒ ජීවමාන ධර්මය මට අවබෝධ කරගන්න පුළුවන් මම අසීමිත වීර්යයක්, අත් නොහරින ආරද්ධ වීර්යය, අත් නොහරින වීර්යය සතර සම්‍යප්ප්‍රදාන යන් වඩනකොට අපිට මේක දකින්න පුළුවන්. මේ අනුශාසනයේ ගැඹුර ඒ තරම්ම තියෙනවා, මේ ධර්මයේ ගැඹුර ඒ තරම්ම තියෙනවා. නොතේරෙන කමට බුදුරජාණන් වහන්සේවත් ධර්මයේවත් දේශකායාවත් පලි නෑ. ඒක තමන්ගේ ප්‍රශ්නයක්. තමන්ගේ ප්‍රශ්නයක්. සංකීර්ණ ලෝකේ දෙවන්ත ගණිතඥය විශාල ගණිත සිද්ධාන්ත ඉදිරිපත් කරලා ඒක අපිට තේරෙන්නේ නැහැ. එතකොට ගණිතඥයාගේ ප්‍රශ්නයක්ද ඒක? නෑ. නියම විදියට ඒ ගණිත සිද්ධාන්තේ ලෝකෙ ඉදිරිපත් කරලා තියෙනවා. අපිට ඒක තේරෙන්නේ නැති කම තමයි ඒකේ හේතුව. ඒ වගේම තමයි පින්නතුනි මේ මනස පිළිබඳව විශ්ලේෂණය. ආත්ම අවබෝධය කියන එක කුඩා කාලේ ඉඳලා හෙමින් හරි වර්ධනය වෙවි වෙවි යාවනම් තමයි මේක තේරුම් ගන්න පුළුවන්. පිනුතුන්ගේ නිවසේ දවසකට පැය භාගයක් අඩුම තරමේ පැය භාගයක් මේ ධර්ම මාර්ගයේ යන අය නිහඬව පාඩුවේ සිටිනවා. ඒ පාඩුවේ ඉදදී තමන්ට අවස්ථාව ලැබෙනවා විවිධ කරුණු පිළිබඳව, සිත පිළිබඳව, සිතේ ස්වභාවයන් පිළිබඳව අවබෝධ කරගන්න. අන්නේ නිහඬ කාලය ඔබට ගොඩාක් දේවල් ඔබේ තුල පෙන්වුම් කරන්න පටන් ගන්නවා, තේරෙන්න පටන් ගන්නවා. මා කුඩා කාලේ මේ නිහඬ ජීවිතයට හරි කැමති කෙනෙක්. පැත්තකට වෙලා පාඩුවේ කල්පනා කරන හරි කැමති කෙනෙක්. ඒ කල්පනා කරන විට තමයි ලෝකයේ සිද්ධාන්තවල තියෙන යථාර්ථයත්, මනසේ සිද්ධාන්තවල තියෙන යථාර්ථයත් ප්‍රකටව පේන්න පටන් ගන්න. අන්න ඒ වගේම නිහඬව ඉන්න වෙලාවක තමයි අර වයස අවුරුදු 15-16 වගේ කාලේදී නිරායාසය පිළිබඳව අදහසක් පහළ වෙන්නේ. නිරායාසයේ ජීවත් වෙන්නේ නැත්නම් මොනතරම් අගනේද? අපි නිරන්තරයෙන්ම ආයාසයකින් නොවේද මේ සිටින්නේ? යම් බරක් උසුලාගෙන ඉන්නවා. අර පාසල් ළමේ පිටිපස පොත් බෑගයක් එල්ලගෙන ඉන්නවා වගේ බරක්. එහෙම නැති අයත් ඇති, තියෙන අයත් ඇති. තියෙනවා නම් තියෙන විදියටම තේරුම් ගන්න ඕන, නැත්නම් නැති විදියටම තේරුම් කර ගන්න ඕන. ඒක තමයි යථාවාදී තථාකාරී ස්වභාවය. යථා තත්ත්වය තථා තත්ත්වයෙන්ම තේරුම් ගන්න ඕන, පවතින ස්වභාවයෙන්ම තේරුම් ගන්න ඕන. ඇති දේ නැති කරන්න යන්නත් එපා, නැති දේ ඇති කරන්න යන්නත් එපා, තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තට පස්සේ දුකක් නම් බරක් නම් එයා කල්පනා කරනවා, මම මේක හලන්න. යමක්ද මහණෙනි දුක? දුක දුරු කරන්න. මේ සංඛාර ධර්මයෝ තමයි දුක. අපි සකස් කළා අල්ලගත්ත දෙයක් තමයි දුක. පංච උපාදානස්කන්ධයෙන් අල්ලගත්ත දෙයක් තමයි දුක. එහෙම නැත්නම් ඒක දුක නෙමෙයි. මේ කතා කරන්නේ ඔබේ අභිධර්මය ගැන. අභිධර්මය කොහෙද තියෙන්නේ? අභිධර්මය තියෙන්නේ පොතේ නෙමෙයි. අභිධර්මය තියෙන්නේ අභ්‍යන්තරේ. අපේ අය අභිධර්මයෙන් පිටින් ඉගෙන ගන්න පොතෙන්. එකත් හොඳයි. ඒ පොතෙන් ඉගෙනගෙන අභ්‍යන්තරේ හඳුනා ගන්නවා. අභිධර්මයේ තියෙන අභ්‍යන්තරේ. ඒ නිසා අභිධර්මයේ ඉගෙන ගන්න. සමහර අයගේ අදහසක් තියෙනවා, මේ මගේ තියෙන කුණු ගොඩවල් ඒවා මුකුත් වෙනස් කරගන්න ඕනේ නැහැ, ඒවා ඊවම තිබුණා වේ, මගේ කැමැත්ත, මගේ ආස්වාදය, මගේ පැවැත්ම ස්වභාවය ඒකයි, ඒ නිසා ඒ කුණු ගොඩවල් ඔහේ තිබුණායි බණ ඇහුවම නිවන් දකින්න පුළුවන්. එහෙනම් ඉතින් ওই පන්සල් වල ධර්මශාලාවේ ඉන්න බල්ල බලන්න නිවන් දකින්න. විශේෂ අධිගමයන් වලට පත් වෙන්නේ පින්නතුනේ විදර්ශනා කිරීමෙන්. කියන කරුණක කෙලවරට මගටම විදර්ශනා කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එහෙම විදර්ශනා කරගෙන යනකොට හරියට පින්නතුනේ අර ආකාශ රචින්න කරලක් වගේ, මල් වෙඩිල්ලක් වගේ. මොකද වෙන්නේ? මුලින් ඇවිලෙන වේගෙන් ඉහළටම යන ඉහළටම ගිහිල්ලා ඒ ගමන් කරගත්ත ගමන් කරපු ඒ රචින කරලා ආවරණය කරලා තිබුණු සම්පූර්ණ ඒ කොටසම කෙලවරදී පුපුරා අන්න ඒකට තමයි අපි යන පිළිතුරේ වේගයේ උපරිමයේ නිශ්චලයි. වේගයේ උපරිමයටපත් වුණාම නිශ්චලයි. එයා දකින්නවා ඇතිලා පැවතිලා නැතුව යන සිද්ධාන්තය නෙමෙයි එයා දකින්නේ. ඇති වෙච්ච තැනම නැති වෙන සිද්ධාන්තය දකින්න. ඇති වෙච්ච තැනම ඇති වුණු ෂණයෙන් නැති වෙනවා. ආයි ෂණ දෙකක් නෑ එකයි. ඇති වුණු ෂණයෙන් නැති වෙනවා. ෂණ දෙකක් නෑ එකයි. අපි වේලාසනේ මතක් කරලා තියෙනවා මේක ගම්බීරයි අවබෝධ කිරීමට අපහසුයි අතිශයින්ම ශක්තිවන්තයන් විසින් තීක්ෂණ කුසලතාවයක් ඇති ඥානවන්තයන් විසින් මේ අවබෝධ කරගන්න ලෝකයට යන්න පුළුවන් ගන්න පුළුවන් උපරිම වේගයේ ඔච්චරයි වෙන්න තියෙන්නේ. ඒ ලෝකේ යාම එහෙම සෑදෙන අඩේ වේගයට ගමන් කරන්න පුළුවන්. ඊළඟට අනාගතයේදී ආලෝක වේගයේ ගමන් කරන්න පුළුවන් ඥාන ලෝකයේ නිර්මාණය වේ. ඒක හිතා ගන්න බැරි දෙයක්. ආලෝකයේ වේගයට කොහොමද යානාවක් ගන්න කියන්නේ. නමුත් ඒකත් ඝනේ ලෝකේ. නමුත් ඒ සියලු දෙනාට අවසානට එන්න වෙන්නේ තථාගත ධර්මයට. වේගයේ උපරිමය නිශ්චලයි කියන තැනට. ඒක ඊටාම ගැඹුරු ධර්මයක්. අන්නේ වේගයේ උපරිමය නිශ්චලත්වය. ඇති වුණු තැනම නැති වෙන. එක ක්ෂණයෙන් ඇති වුණු තැනම ඒ ෂණයම නැති වෙන පැවැත්මක් නැහැ. ඇති වුණු තැනම නැති වෙන පැවැත්මක් නැහැ. ධර්මය සම්පූර්ණයෙන් අවබෝධයේ අවදිවන තුරුම එයා අවදිවන බව දන්නේ. නිද්‍රාවකට පත්වෙච්ච පුජ්‍යලේ මම හවල් වෙලාවට අවදි වෙනවද කියලා එයා දන්නේ නැහැ. එයා අවදි වුණාම තමයි අවදි වුණා කියලා දන්නේ. එතකන් දන්නේ අවදි වෙනවද කියලා. එහෙම නේද නිින්දේ ස්වභාවය? අවදි වුණාට පස්සේ තමයි අවදි වුණා කියලා දන්නේ. අවදි වුණාට පස්සේ තමයි බලන්නේ වෙලාව කීයද කියලා. වෙලාවක් දැනගෙන අවදි වුණා නෙමෙයි නෙමෙයි. එක එක දවසට එක එක වෙලාව. ආන් ඒ වාගේ පින්තුනේ ධර්මේනු අවදි වුණාට පස්සේ තමයි යා දන්නේ මං කලින් ඉඳාගෙන හිටියේ කියලා. අවදි වෙනකන් එයා නිදාගෙන ඉන්නවද කියලා දන්නේ නැහැ. අවදි වුණාද කියලා දන්නේ නැහැ. අවදි වෙන වෙලාව දන්නේ නැහැ. අවදි වුණාට පස්සේ තමයි කලින් නිදාගෙන හිටියයි කියලා දන්නේ. දැන් අවදි වෙලා ඉන්නේ කියලා දන්නේ. අවදි වුණාට පස්සේ. ඒ නිසා මේ ඉන්ද්‍රිය අවදිය ඇති වෙන තුරුම එයා දන්නේ නැහැ. එයා නිදිද දන්නේ නැහැ. අවදි වෙලා දන්නේ නැහැ. අවදි වුණාට පස්සේ දන්නේ මම නිදාගෙන හිටියේ. දැන් අවදි වෙලා ඉන්නේ. හැම පැත්තක්ම නිරවුල් වෙනවා. එයාට ආයි එහෙ දුවන්න, මෙහෙ දුවන්න, අතන දුවන්න, මෙතන දුවන්න, මේකට වඩා අරක හොඳයි, අරකට වඩා මේක හොඳයි, මේකට වඩා ඒක හොඳයි, ඒක එහෙම නෙවෙයි, මේක මේ කියන විචිකිච්ඡාවක් නෑ, තර්කයක් නෑ, සැකයක් නෑ, කුතුහලයක් නෑ. බොහෝම විනිවිද භාවයේ විවෘත භාවයේ විනිවිද භාවයේ ඉන්නේ. එයාගේ මනස තුල පවතින එකම අවකාශයක් පමණයි. එයාගේ මනස බහා තබන භාජනයක් නැහැ. අපි ජලයේ බහා තබන භාජනයක් තියෙනවා. පීදුරුවක්, කෝපයක්. මොනවා හරි භාණ්ඩයක් බහා තබන භාජනයක් තියෙනවා. බැරල් එක, බකට් එකක් මොනවා හරි තියෙනවනේ. මේ ධර්මයේ නවදී වූ කෙනාට තමන්ගේ මනස බහා තබන භාජනයක් නැහැ. එකම අවකාශයක් පමණයි ඒ අවකාශයට. මොන පැත්තෙන් ඇතුළු වුණත්, මොන පැත්තෙන් පිට වුණත්, ගැටලුවක් නැහැ. හැම පැත්තෙම ඇතුළු වෙන්න පුළුවන්, හැම පැත්තෙම පිට වෙලා යන්න පුළුවන්. මොකද හේතුව එකම අවකාශයක් තියෙන්නේ. දැන් නිවසක නම් එහෙම නෙමෙයි. ඇතුළ වෙන දොරටුවක් තියෙනවා. ඒ දොරටුවක් වගේම පිට වෙන දොරටුවක් තියෙනවා. ඒකට හේතුව මේ නිවස අපි මිනිස්යාව බහා තබන භාජනය. නමුත් එකම අවකාශයක් පවතින මේ මනසට උඩින්ද යටින්ද සතර දෙසින්ද දස දෙසින් ඇතුල් වෙන්නත් පුළුවන් පිට වෙන්නත් පුළුවන්. මොකද හේතුව එකම අවකාශය. මේක තේරෙන්නේ පින්නතුනේ ඔබේ විඥානය නිවි ගියාට පස්සේ. විඥානේ දැල් වෙනවා. විඥානේ නිවෙන්නේ කවදද? එදාට මේක තේරෙන්නේ. මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ එදාට. එහෙම නැතුව විඥානෙන් මේක තේරුම් ගන්නට බෑ. දැන් ඔබ මොකද කරන්නේ? පුළුවන් තරම් විඥාණයෙන් ගැලවෙන්න බලන්න. විඥාණය මිත්‍රයා කරගෙන, ඥාතියා කරගෙන, හිතවතා කරගෙන, උපකාරකයා කරගෙන, සේවකයා කරගෙන කටයුතු කරන්න බෑ. විඥාණයෙන් ගැලවෙන්න, විඥාණය නිදහස් වෙන්න, විඥාණය දුරු කරන්න, නිරෝධ කරන්න මහන්සි වෙන්න. කොහොමද අපිට පටිච්ච සමුප්පාදය උගන්වන්නේ? වේදනා නිරෝධ කරන්න මහන්සි වෙනවා. විඥානෙ නිරෝධ කරන්න මහන්සි වෙනවා. සංඥාව නිරෝධ කරන්න මහන්සි වෙනවා. සංකාර නිරෝධ කරන්න මහන්සි වෙනවා. අවිද්‍යාව නිරෝධ කරන්න අවශ්‍යයි. ජාති නිරෝධ කරන්න, භව නිරෝධ කරන්න. ජාති ජරා මරණ ව්‍යාධි දුක් නිරෝධ කරන්න මහන්සිය වෙනවා. ඒ ඉතින් එක තේරුම් ගත්තාම ඉතින් තවත් ඕ අපිට ධර්මයෙන් සියල්ල ලැබිලා තියෙනවා. හරියට අර ඔළුවට වැටෙච්ච නැති ප්‍රශ්නය තමයි මේ කල්යාවට හේතුව. යා නිරෝධ කරන්නයි මහන්සියනේ. හේතුව යා ධර්මා වෙන දුකක් නෙමේ. සංගීතේන පංච උපාදාන කන්දා දුක්ඛ. පංච උපාදාන සම්බයයි සරලෝ කියතු මහම දුක. මහම දුක දුරු කිරීමේ අනෙක් දුක් කවරක්ද? අනෙක් දුක් දුකක් නෙමේ කියතු ඒක ස්වභාවයයි. අයිසට යනවා, නිද වෙනවා, ලාභ වෙනවා, ලාභ වෙනවා, නිന്ദා ලැබෙනවා, අපහස ලැබෙනවා, කීර්ති ලැබෙනවා, ප්‍රශංසා ලැබෙනවා. අවබෝධයටපත් නොවු කෙනෙක්ගේ ප්‍රාර්ථනයේ අදිෂ්ඨානයේ බලාපොරොත්තු එක විදියක්. ඒ පුජ්‍යලමානේ අවබෝධයටපත් වූ කෙනෙක්ගේ ප්‍රාර්ථනාව අදිෂ්ඨානයේ පැවැත්ම තව විදියක්. ඒ පුජ්‍යලමානේ තොරයි. හරියට ඒක රජතුමත් නගරේ වාසය කරනවා සාමාන්‍ය පුරවැසියෙකුත් නගරේ වාසය කරනවා. දෙන්න එක සමානද? කෙනෙක් කියන්න පුළුවන් රජතුමත් නගරේ ඉන්නේ, අපිත් නගරේ ඉන්නේ, දෙන්නම එක සමානයි කියලා නේද? සමාන නිසා අවබෝධයෙන් වෙනස් වෙන්නේ නැතුව මනින්න යන්න එපා. දැන් අවබෝධයට පත් වෙච්ච ස්වාමීන් වහන්සේලාගේ පැවැත්ම සහ ජීවිතේ බැලුවාම කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් විශේෂයක් නැහැ. උන්වහන්සේ ඉන්න ක්‍රමීම තමයි අපිට තියෙන. උන්වහන්සේගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාව තමයි අලු වැඩියෙන් අපිටත් තියෙන්නේ. උන්වහන්සේ කන බොන ආහාර තමයි අපිත් කන්න බොන්නේ කියලා හිතෙන්න. ඒක එහෙම නෙමෙයි. නෙළුම් පතට දිය වැටෙනවා, දිය උරා ගැනීමකින් තොරව රඳවා ගන්නවා. අනිකුත් කොළවලට දිය වැටෙනවා, දිය ඒ කොළ තෙත් බර කරලා කඩාගෙන වැටෙනවා. පත්‍ර කොලයක් වැනි දෙයකට දිය වැටුණා, මේක උරාගෙන තෙත් බර වෙනවා. පුජ්‍යල සංඥාව ඌරෙක් වගේ. ඌරෙක් වගේ කියන එකේ අදහස ඌරා ඕන දෙයක් කරන. උජ්ජල සංඥාවත් එහෙමයි. ඔය මාර්යා අදිනකොට ඔය ඌරගේ දල දෙකක් ඌරගේ හොම්බද කොහෙද තරගෙන තියෙන ඔය චිත්‍ර කලාකරුවා මකර අඳින්, මාර්යා අඳින්, ඔය මකර තොරණ විහාරගේ වලල එහෙම තියෙන. ඒ ඌරගේ දෙවලුත් ගන්නවා. ඒකට හේතුව කිඹුලගේ ලක්ෂණත් ගන්නවා. කිඹුලගේ ඇස් වගේම හම වගේ දේවල් ගන්නවා. ලෝකේ ඉන්න ධර්මම සත්තුන්ගේ එකට ඒ කොටස් එකතු කළ කරන නිර්මාණයක් තමයි ඔය මකර තොරණ, මාරයා අඳින තොරණ. ලස්සනම ලස්සන දර්ශනයක් තියෙන කුරුණෑගල වෙදී විහාරේ අල්ලතු පාසල මහනායක ආදර ඉස්සර වැඩ හිටි පාසල. ඒ මකර තොරණේ තියෙන මාරයාගේ කටෙන් සිංහ එළියට පනිනවා. කාටවත් ඒක තේරෙන්නේ මම දැක්ක ගමන් මට පුදුම සතුටක් දැනුණා. මෙන්න බලන්න බණ කියපු විදිය ඉස්සර මිනිස්සු. අර සියලුම සතුන්ගේ කොටස් කොටස් වලින් දරුණුම සතුන්ගේ කොටස් වලින් මාරය එම් කර ඇඳලා මාරය ඇඳලා ඒ කටින් එළියට සිංහයෝ පනිනවා. ඇත්තෙන්ම ඇත්ත සිංහයන්ට විතරයි ওই මාරයාගේ ඒ කියන්නේ කිඹුල් කටකින් නිදහස් වෙනවා වගේ වැඩක්. දැන් කිඹුල් කටෙන් නිදහස් වෙන මොන තරම් අමාරුද කියලා සාමාන්‍ය දැනුමින් ඔබ දන්නවද? කිඹුල් කවුරුත් කාලා නැතුව ඇති. සාමාන්‍යයෙන් අපි දන්නවා නේද? කිඹුලෙක් කාලා ලේසියෙන් බේරිච්ච කෙනෙකුත් නැහැ. කිඹුලෙක් කාලා බේරුණා නම් ඒ මිනිස්සු මොන තරම් අමාරු වෙනද? බේරුණේ කියලාත් අපි දන්නවා. කිඹුල් කටක් වගේ කටෙන් එළියට සිංහයෝ පනිනවා. ආන් මේ වගේ දෙයක් වෙනවා. කිඹුලෙක් අල්ලගත්තට වඩා හපම් මේ සංසාර මාර බන්ධනය. ඒකට බේරෙන්න ලේසි හම්බෙන්නේ අපි බේරෙන්න හදනකොට. කිඹුලෙක් නම් මොකද කරන්නේ? කිඹුල දන්න දක්ෂතා දාලා ගොමෙල්ල කරනවා. අපව දියට අඹරලා තියයි, කරකවලා තියයි, පෙරලි පෙරලියයි. එහෙම ගන්න බේරෙන්න දෙන්නේ කිඹුලෙක්. ආන් මේ වගේ අපි බේරෙන්න හදනකොට අර පැත්තේ කිඹුල නිකන් ඉන්නේ ලොකු සටනක් දෙනවා. තේ සටනක් දුන්නාම අර වේදනාව වැඩි කමට සමහර අය බේරෙන්න බලන්නේ කිඹුලට මිට දෙනවා. එතකොට මරණය සිද්ධ වෙනවා. කෙනෙක් තමන්ගේ කකුලෙන් කෑල්ලක් ගියත්, අතින් පයින් කෑල්ලක් ගියත් කිඹුලන් තුස්සන් කොටට එන වීරයක් තියෙන මිනිස්සුත් ඉන්නවා. එහෙම මිනිස්සු ඉන්නවා. කිඹුල කෑවම කිඹුල බදා ගන්නවා. කිඹුල බදාගෙන කිඹුල තුස්සන් කොටට එන. අන්න ඒ වගේ නිර්භයත්වයක් තියෙනවා. එඩිතර බවක් තියෙනවා. ඉන්නත්නම් ඔබේ ආධ්‍යාත්මයෙන් ඔබට ගැලවෙන්න ලේසි දෙන්නේ නැහැ. ඒ ආධ්‍යාත්මේ කෑ ගන්නවා. හැබැයි මේ කෑගෙන ඉමේදී කෙනෙක් වැටුණොත් මමත්වේ පාර්ශවයට. අපි අර හැමදාම මතක් කරන්නේ මඤ්ඤමානයි කියන්නේ. මේ මම වෙමි කියන පැත්තට වැටුණොත් එහෙම යා කිඹුලගේ පැත්තටම යනවා. මම නොවෙමි කියන පැත්තට වැටුණොත් එහෙම යා නිදහස. මාරයත් එක්ක සටන් කරන්නේ මෙතන මම නොවේ කියලා දර්ශනයක් ඥානයක් හටගත්ත කෙනෙකුට. මෙතන මමෙක් හැටියට මේ දැනුනට මෙතන මමෙක් නෑ නෑ කියලා පේන කෙනා තමයි මමත්වයත් එක්ක සටන් කරන්නේ. අර පැත්තේ මමත්වයේ ස්වභාවය දනවනවා මේ ඉන්නේ මම 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 කියලා. අපි මේ පැත්තේ කියා පානව නෑ නෑ එහෙම දැනගන්න එපා. ඒක වැරදි, ඒක වැරදි. එතන මම නෑ. බිරිඟුව පෙන්නනවා ජලය 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 සේම. නුවණැති මනුස්සයා කියනවා නෑ නෑ ඔය පේන විදිය ඔක බිරිඟුව. කෙසෙල් කඳන් පේනවා ලොකු ගස් හැටියට, අරටුවක් සහිත ගස් හැටියට. නමුත් පිකේනා ඔකේ අරටුවක් නෑ, ඔකේ අරටුවක් නෑ. කෙසෙල් කඳක් ගලවගෙන 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 ගියාම පොතු සාලට යන කම. ඊට පස්සේ කෙසෙල් කඳක් නැතුව යනවා. ආන්නේ වගේ නිසා තමයි මේ කෙසෙල් ගහක් වගේ තමයි මිනිස්සයාගේ මේ ජීවිතේ මම කියන එක ගන්න. ඒක ගලවගෙන 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 ගියාම පොතු පොතු කෙසෙල් ගහක් නෑ. මනුස්සයාගේ මේ ජීවිතයේ කියන එක රතයක් වගේ කෑලි කෑලි වලට ගලවල 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 දැම්මහම ඒතර රතයක් නෙති වෙනවා. අපි මේක කෑලි කෑලි ගලවල බලනවා. ඊට පස්සේ තමයි තේරෙන්නේ යථා අවබෝධින් කෝ රතය කියන සංඥාව එන්නේ. ඔබ දැකලා ඇති ওই හමුදා සම්දර්ශනවලදීම ඒගොල්ලෝ විනාඩි දෙකක් ඇතුළත රටයක් ගලවලා හයි කරගන්න දක්ෂතාවයක් වෙනවා. ෂණිකෝප වාහනයක් එනවා පිටින්න මැදට වේගින් කැලිටික ගලවනවා. කැලිටික ගලවල 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 ඈතට පෙන්නන වෙන කොටස් ටික. අනේ අර රතේ කියන සංඥාව දැන් ගන්න බෑ. කොම කැලි ගොඩක් විතරයි හැමපැත්ත. ආයෂණිකෝ ඉදිරිපත්න ඉක්මනින් මා කැලිටික හයි කරලා හයි කරලා දානවා. ආන්නේ විතර අපි දන්නවා ඒකේ රතේ. මේ සිද්ධිය වෙන්නේ මෙතන. කෑලි අමුණල බැලුවාම සත්වයෙක් පේනවා, පුජ්‍යලයෙක් පේනවා, ආත්මයක් පේනවා, මමෙක් පේනවා, ජාතියක් පේනවා, ආගමක් පේනවා, වර්ගයක් පේනවා. නොයෙකුත් විශ්වාස මතවාදවල එයා හසු වෙනවා. මේක ගලවල බැලුවට පස්සේ මමෙක් නැති තැන ලෝකේ වෙන දෙයක් තියෙනවද නැද්ද කියලා අහන්න ඕනේ. මමෙකුත් නැති තැන ලෝකෙ වෙන දෙයක් තියෙනවද නැද්ද කියන තර්කය අවශ්‍ය වෙන්නේ නැහැ. මමෙක් නැති තැන මමෙක් සිටියොත් තමයි සියල්ල ලෝකෙ තියෙන්නේ. මමෙක් නොසිටියොත් එයාට මොනම ආගමක්වත් නැහැ, මොනම ජාතියක්වත් නැහැ, මොනම වර්ගයක්වත් නැහැ, මොනම කෙනෙක්වත් නෙමෙයි. එයා උගත් කෙනෙකුත් නෙමෙයි, නූගත් කෙනෙකුත් නෙමෙයි, විශිෂ්ට කෙනෙකුත් නෙමෙයි, විශිෂ්ට නොවු කෙනෙකුත් නෙමෙයි, බලවතෙකුත් නෙමෙයි, දුබලයෙකුත් නෙමෙයි, කවුරුවත් නෙමෙයි, කිසිවෙක් නොවේ. එයා ලෝකයට පළවෙනි වෙන්නෙත් නැහැ, දෙවෙනි වෙන්නෙත් නැහැ. පළවෙනි තැන ලැබුණත් ඒ ගැන පළවෙනි කියලා හිතන්නේ, දෙවෙනි තැන ලැබුණත් එයා දෙවෙනි කියලා හිතන්නේ නැහැ. ඒකට හේතුව කිසිවෙක් නොවේ කියන අපූර්වත්වය ආධ්‍යාත්මය තුළින්ම දකින්න නිසා, අවබෝධ කරගන්න නිසා. පැවැත්මක් විතරයි පුජ්‍යලයක් නෑ. ගලායෑමක් විතරයි පුජ්‍යලයක් නෑ. හමායෑමක් විතරයි පුජ්‍යලයක් නෑ. වර්ෂාවක් පමණයි පුජ්‍යලයක් නෑ. ගහක් වගේ, ඇලක් දොලක් වගේ, වලා කුලක් වගේ, මහවැස්සක් වගේ, මහහුලකක් වගේ හමායෑමක්, ගලායෑමක් පවතී. එයයි ගැඹුරු අවබෝධාත්මක ආධ්‍යාත්මයේ ස්වરૂපය. කවුද ඔබ? කවුද මම? නිශ්ශබ්දතාවයයි. කවුද මම? නිර්නාමිකත්වයයි. නිර්නාමික කියන්නේ අදහස් වෙන්නේ නමක් නැති තත්ත්වයයි. අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන්නේ දෙයක් නිර්නාමිකයි, නිහඬයි, පුජ්‍යත්වයෙන් තොරයි. ඒ හේයින්ම එයා ළඟ සංඥාව නිවි ගිහිලා තියෙනවා. ඒ නිසයි නිවන කියලා කියන්නේ. වේදනාව නිවි ගිහිලා තියෙනවා. ඒ නිසයි වේදනා නිවන කියන්නේ. එයාට සංකාර නිවි ගියා. සංඥා නිවි ගියා. විඥාන නිවි ගිහිලා තියෙන. ඒ නිසයි නිවන. දැල් වෙන්නේ නැහැ ඒවා. මනස හැමතිස්සෙම පිටුතුනේ අර තිර පහක් වගේ. පහක් වල තියෙනනේ තිර පහක් තියෙනවා රටේට. දාන්න ඒක දැල් වෙනවා වගේ මේ පංච උපාදානස්කන්ධේ දැල් වෙනවා. තණ්හාවට ඇවිත් තෙල් වලින් දැල් වෙනවා. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන තිර පහ. තණ්හාව ඡය වූ තැන අර විඥානගත වීම නතර වෙනවා. ඒ කියන්නේ තිරයට තෙල්ලිනීම නතර වෙනවා. තෙල්ලිනීම නතර වෙච්ච තැන අර තිර පහ නිවෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ නිවෙනවා. ඒ වුණාට පස්සේ අපි එතන කියලා නිවි කියනවා. මේ ධර්මයේ හරි කියන්නත් බෑ වැරදි කියන්නත් බෑ. මේ ධර්මයේ හරි වැරදි දෙකටම නැහැ. මේ ධර්මයේ හොඳයි කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ. මේ ධර්මයේ හොඳ නරක දෙකටම නැහැ. මේ ධර්මයේ අහවල් තැන තියෙනවා, අහවල් ආකාරයට ගමන් කරන්න පුළුවන්, අහවල් ආකාරයට දකින්න පුළුවන් කියලා නිර්ණය කරන්න. එතෙන් ගියාම පින්නතුනේ සියලු සැනසෙල්ල සියලු සැපේ තියෙනවා. ඉතින් මේක තේරුම් කරගන්න ඕන ලෝක සත්‍යය. නිර්වාණය හැමතැනම පවතිනවා. නිර්වාණයට රූපයක් නැහැ. ලෝව මවාකෑ දෙවියන්ටද රූපයක් නැහැ. දෙවියන් වහන්සේද හැමතැනම පවතිනවා. නිර්වාණයද හැමතැනම පවතිනවා. ස්වභාව ධර්මයේද හැමතැනම පවතිනවා. ඉතින් ඒකම සත්‍යනේ. දෙයිය කියලා කවුරු ලෝමවාපෑ දෙවියන් රූපකින් ඇඳලා පෙන්නලා නැත්තේ ඇයි? ඒ ආත්මේ කියන්නේ මේක හරියට තේරුම් ගන්න බැරි වුණා වගේ. මේ තංගේ ගුරු පරම්පරාව යථා අවබෝධයකින් ප්‍රකාශ කරන්න කෙනෙක් හිටපු නැති නිසා මුලා වුණා. අපිටත් උනේ ඒක. හැමෝටම සිද්ධ වෙච්ච දේ තමයි එදා අවබෝධයෙන් එන ගුරු පරම්පරා වෙනුවට සංකල්ප මතක තියාගෙන අහලා අනවබෝධයේ මතවාදේ ප්‍රකාශ කරන්න පටන් ගත්තා. එතනින් මුලා වුණා. ඉතින් මෙතෙන් සමග ස්වභාව ධර්මයේ සමග විශ්වයේ සමග නිර්වාණය සමග එක් වෙනවා කියලා කියන්නේ අපි ළඟ තියෙන පුද්ගලත්වයේ දිය කර හැරීම, දිය වෙන්නට ඉඩ හැරීම, නිදහස් කරලීම තමයි ඒ ස්වභාව ධර්මයේ සමග ඒ විමුක්තිය සමග ඒ නිර්වාණය සමග එක් වීමට තියෙන එකම ක්‍රමය. මම නොවෙන්න ඕන. මම නොවී උණු තැන අපි සියල්ල ස්වභාව ධර්මයේ කැමැත්තට ඉඩ දෙන තැනක් එනවා. සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්තට කියලා ඉඩ දෙන තැනක් තියෙනවා. දැන් මිනිස්සු දෙවියන් වහන්සේගේ කැමැත්තයි සියල්ල කියලා කිව්වොත් ඇයි යදින්නේ, ඌල්ලන්නේ, ඉල්ලන්නේ, පතන්නේ? ඇයි? ඒගොල්ලෝ ඉඩ දීලා නැහැ දෙවියන් වහන්සේගේ කැමැත්තට සියල්ල. ඔවුන් පුජ්‍යල කැමැත්ත දෙවියෝ ලවා ඉෂ්ට කරගන්න හදනවා. ඊට පස්සේ දෙවියෝ තමයි මේ ඔක්කොම දෙන්නේ කියලා තව තවත් පුජ්‍යලත්වය වර්ධනය වෙනවා. ඉතින් සැබෑ ලෙස යා ස්වභාව ධර්මය සමග, දෙවියන් සමග, නිර්වාණය සමග මේ හැම වචනයක්ම එකයි එකතු වෙච්ච තැන එයා එකම ස්වභාවික ගලායමක් ස්වභාවික කරා. ඒ ගමන් මඟ තුළ එයාට බොහෝ දේ ඇති වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. නමුත් ඒ එකම ගලායම. අහසේ ගුවන් යානා යනවා අපි දැකලා තියෙනවා. ගුවන් යානා අහසේ යන්නේ කැමති පැත්තට. උලංගේන පැත්තට හරි යන්න ඕන පැත්ත වෙන පැත්තකට නෙමෙයි යන්නේ, කැමති පැත්තට යන්නේ, කැමති රට දිහාවට තමයි ගුවන් යානා. වලාකුළු අහසේ යනවා අපි දැකලා තියෙනවා. වලාකුළු යන්නේ කැමති පැත්තට. කැමති පැත්තට නෙමෙයි, හමාගෙන යන පැත්තට, හුලං යන පැත්තට වලාකුළු යනවා. මොන වෙලස පුතාජනයෝ ගුවන් යානයක් වගේ කැමති පැත්තටයි යන්නේ. ආර්ය ධර්මයේ අවබෝධාත්මක ගුණය කැමැති පැත්තට නෙමේ යන්නේ, හමා යන පැත්තට, ගලා යන පැත්තට, ස්වභාවයේ ගලා යන පැත්තට යන්නේ. එනිසයි වලාකුලක් වාගේ මෘදුවන්, දිය දහරක් වාගේ ගලා යන, මහ වැස්සක් වාගේ වහින, සුළං ධාරාවක්සේ පාව යන, කලා යන, හමා යන පුළුවන් වෙන්න. පුජ්‍යලයට කරන්න බෑ, හැම විටම පුජ්‍යලත්වය මෘදු කිරීමෙන්, නිදහස් කිරීමෙන්, පුජ්‍යලය දැඩි නොවීමෙන්, අවබෝධාත්මක සිහිය, ධර්මයේ සිහිය, ධර්මයේ ඥානය හොඳින් ආලෝකමත්ව තබා ගැනීමෙන් පමණයි මේ ගමන ගමන් කරන්න පුළුවන්. දැන් අපි ධර්ම ඥානය කියන එක වහලා දාලා මේ ගමන යන්න බෑ. දින් ධර්මඥානයේ අවදි වීමෙන්, ඒ ධර්මයෙන් හටගත්ත සිහියෙන් ගමන් කරන්න. නමුත් ඒ තුල පුජ්‍යලත්වයේ කැටි කරගන්නේ නැහැ. පුජ්‍යලත්වයෙන් යුක්ත ඥාන හදාගන්නත් පුළුවන්. පුජ්‍යලත්වයෙන් තොර ඥානය හදාගන්නත් පුළුවන්. පුජ්‍යලත්වයෙන් යුක්ත සතියක් හදාගන්නත් පුළුවන්. පුජ්‍යලත්වයෙන් තොර වූ සම්මා සතියක් හදාගන්න. ඒක තමයි අර ඥාන සම්පයුක්ත විපයුක්ත කියලා ධර්මයේදී කියලා දෙන්නේ. අසංකාරික සසංකාරික කියලා පෙන්නන්නේ ඒවා. ඕන කෙනෙකුට අසංකාරික විදියට ඒක ගන්නත් පුළුවන්, සසංකාරික විදියට ගන්නත් පුළුවන්. ඥාන සම්පයුක්තව ගන්නත් පුළුවන්, විපයුක්තව ගන්නත් පුළුවන්. ඥානයෙන් තොරව පැවැත්ම සහ ඥානයෙන් යුක්ත කරන්න. ඔබ දේශකයෙක් හෝ ශ්‍රාවකයෙක් නොවන්න. ඔබට මනස හදාගන්න පුළුවන් හොඳම තැන එතන. මම දේශකයෙක් නොවී මේක දේශනා කරනවා නම් ඔබට බැරි ඇයි ශිෂ්‍යෙක් ශ්‍රාවකයෙක් නොවී මේක ශ්‍රවණය කරන්න? ඔබ දේශකයෙක් කියලා ගත්තොත් එහෙම පුජ්‍යල සංඥාව විතර වැඩ කරනවා. ඊට පස්සේ මාව දේශකයෙක් කියලා ගත්ත තැනෙම ඔබ ශ්‍රාවකේ ශිෂ්‍යෙක් බවට පත් වෙනවා. ඒකට ශිෂ්‍යයා කියන පුජ්‍යල සංඥාව විතර හට ගන්නවා. ඒ ශිෂ්‍යයා සහ දේශකයා අතර ගමන් කරන වචනය සංකල්ප හැටියට ගන්න, සංඥා හැටියට ගන්න, වේදනා හැටියට ගන්න. අන්න ධර්මයේ පැටලෙයි. ශිෂ්‍යෙක් හැටියටවත් දේශකයෙක් හැටියටවත් ධර්මය දකින්න බෑ අපිට. ඔබ ශ්‍රාවකයෙක් ශිෂ්‍යයෙක් නොවී ශ්‍රවණය කරන්න. එවිට ඔබට සාර්ථකම දේ නිවැරදිම දේ මුණ ගැහෙන්න ඇති. අපගේ උත්සාහය අන්තවලට වැටෙන මනස සියලු අන්තවලින් නිදහස් කරගන්න. අන්නේ සමබරතාවයේ ඒ බැලන්ස් එක අපේ ආධ්‍යාත්මය තුළ අපේ මනස පදවන්නේ, අපේ ඥානය පදවන්නේ අපි ගුරු කරගන්න. ලෝභාන්තයකට, දේශාන්තයකට, මෝහාන්තයකට යන්නේ නැතුව පුජ්ජලාන්තයකට, ආත්මවාදයකට, පරවාදයකට යා යන්නේ නැතුව අතීත කාලයට, අනාගත කාලයට, වර්තමානයට, කාලයට හසුවන්නේ නැතුව ලෞකිකත්වයෙන් හෝ ලෝකෝත්තරත්වයෙන් අවදි වීම. ලෝකෝත්තරත්වයෙන් අවදි වීම. ලෝකෝත්තර අවදිය කියලා කියන්නේ කොහොමද? ඒ ආවදි වෙන්නේ ඉන්ද්‍රිය බද්ධව නෙමේ, ඉන්ද්‍රියන්ගේ නිදහස්ව. ඉන්ද්‍රිය බද්ධව නෙමේ ආගේ අවදිය තියෙන්නේ ඉන්ද්‍රියන්ගේ නිදහස්ව. අන්න ඒකයි ලෝකෝත්තර අවදි කියන්නේ. මම වෙමි කියන බලය, ඒ ගැඹුරු ආධ්‍යාත්මයේ මොනතරම් කම්පනවලට ප්‍රකම්පනවලටපත් කරනවා. ඒක හරියට පිටුතුරේ මේ පෘථුවිය මැදේ තියෙනවා ගිනි ගැනි දෙවෙමි පවතින ස්වභාවය. හරි පීඩනයක් ඒකෙන් තියෙන මේ පෘථුවිය මැදේ. ඒ පීඩනය තමයි ගිනි කඳු හැටියට, භූමි කම්පා හැටියට එළියට පුපුරා යන්නේ. ඒ වගේම අපේ ආධ්‍යාත්මය තුලත් එහෙමයි. පුජ්‍යලත්වයේ කියන එක පින්නතුනේ අර පොළොව අභ්‍යන්තරයේ ලෝදිය සහිතව ඒ දෙවෙන මේ මහා ගිනිජාලා මහා සමානයි. ඒව තමයි මිනිස්සු තුලින් ගිනි කඳු වාගේ පුපුරා යන්නේ. මේ පුපුරා ගියා ඒවයින් සුනාමි හට ගන්නවා, භූමිකම්ප හට ගන්න, චලන හට ගන්න. අන්නේ ලෝකේ අභ්‍යන්තරයේ තියෙන ඒ ගිනි දළු ගිනි පොකුරු නිවන්න, මහා සාගරයේ තියෙන ජලය ඔක්කොම දැම්මත් බැරි වෙයි. ඒ පොළොව අභ්‍යන්තරයට සම්බන්ධව වරින් වර කාලයෙන් කාලයට පාරට මහා ජල දහරාවක් ඇදී යනවා. බර්මියුලා ත්‍රිකෝණය කියලා තියෙන්නේ අන්න ඒක තමයි. එතනින් විශාල දිය දහරාවක් ඒ පොළොව අභ්‍යන්තරයට ගලා ගිහිලා ඒ පොළොව ඒ අභ්‍යන්තරයේ යම් නිවීමකටපත් වෙනවා. එතනින් කුපුරා යමක් පටන් ගන්නවා. ලෑස්ති වෙනකොට විශාල දිය දහරාවක් එතනින් පෘථුවිය අභ්‍යන්තරයට ගලා යනවා. යම් කිසි නිවීමක් හට ගන්නවා. ඒ නිවීම හරිතාවක. ඒ නිවීම නොවෙන්නට මේ පෘථුවිය ඒ හටගන්නා වූ අභ්‍යන්තර පීඩනය තුළින් මීට වඩා ඉක්මනින් මේව පුපුරා යන්නට ඉඩ තියෙනවා. අර එවැනි ක්‍රමවේද තියෙන නිසා තමයි ඒක නිවි 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 මේ පෘථුවිය පවතින්නේ. මේවා ගැන බණ පොතෙත් තියෙනවා. මිනිස්සු ඒ සමයේම මේ ප්‍රදේශයේ මුදට යන්නේ ඒ අපායට යලය ගිහින නිවෙන තැනක් හැටියට ඒ කොටස පෙන්වලා තියෙනවා යොදුන් ගණන් වලින්. ඒ ත්‍රිකෝණය යොදුන් ගණන් වලින් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒ ගිනි දළු අතරේ උපදින ආධ්‍යාත්මික ශක්තියන් තියෙනවා. ඒ ජීවත් වෙලා ඉන්නකොට තමන්ගේ ආධ්‍යාත්මිකය දෙවි දෙවි ගිනි ධාරාවක් බවට පත් කරගත්තා. ඒ සමාන ආධ්‍යාත්මික ගුණයක් ඇතුව ඒ පොළොව තල ඉපදිලා මානසිකව එයා වේදනාව විඳිනවා. ඒ නිසා හැම කෙනෙක්ම මනස පුච්ච ගන්න විදියට නෙමෙයි මනස නිවා ගන්න විදියටම වැඩ කරන්නේ. එයාට අලුතෙන් පව්පින් එතකොට උගන්නන්න ඕනේ. පව උදවනවා, පින සිසිල් කරනවා. මනස සිසිල් කරන විදියට වැඩ කරා. මනස සිසිල් වෙන විදියට ජීවත් වෙන්න පවතින. ඒ සිසිල් කරගන්න තැන තමයි වෙනතුනේ. ආදරය, කරුණාව, මෛත්‍රිය, දයාව, පරහිතකාමීත්වය, තමහිතකාමීත්වය, ලෝහිතකාමී බව, ශාන්ත බව, මෘදු බව, සංසුන් බව ආධ්‍යාත්මය තුළ හටගන්න. මේ බණ පුජ්‍යලයාට කොච්චර දේශ කවමදාකවත් සැනසීමක් ලැබෙන්නේ. මිනිසුන් තමා දෙසට හැරෙන්න මෝන ධර්මය තේරුම් ගන්න මතු පිටට හැරලා ඉදින් ධර්මයේ තේරුම් ගන්න බෑ. තමා දෙසටම හැරෙන්න ඕන මක් නිසාද යන්න මේ තමා ගැන දේශන ධර්මය බලන්න තමා දෙසට හැරෙන්න ඕන. මේක ටීවී එකක් නම් ඒ ටීවී එකේ චැනල් එක මම කියන චැනල් එක නම් ඒ මම කියන චැනල් එක ඔන් කළාම තමයි මම කියන චැනල් එකේ යන TV වැඩසටහන් ටික බලන්න පුළුවන්. ඒ වගේ මම කියන channel එක on කරගෙන බලන්න. හැබැයි මම කියන channel එක ඔබ බලන්න ඕන මම කරගන්න නෙමෙයි මම නැති කරගන්න. මම කියන channel එක බලන්නේ මොකද්ද කියලා මම වැඩි කරගන්න හරි මමත්වය කලමනාකරණය කරගන්න හරි ආරක්ෂා කරන්න හරි නෙමෙයි අපි මම කියන channel එක බලන්නේ මම නැති කරගන්න. තුවාලේ හොඳට පරීක්ෂා කරලා බලන්නේ තුවාලේ පවත්ත ගන්නද තුවාලේ සනීප කරගන්නද. තුවාලේ සනීප කරගන්න. මම කියන channel එක දිහා බලන්නේ මම නැති කරගන්න නිසා ආරක්ෂා කරගන්න හරි මම පවත්තන්න. මේ අරමුණ පැහැදිලි වෙනවා. මම නැති කරගන්න කැමති නෑ මනස. හේතුව මම යම් ආශාදනීය තත්ත්වයක් තියෙනවා. ඒ ආශාදනීයත්වය තමයි දුකට පෙරලෙන්නේ. මනම කියන ස්වභාවය විඤ්ඤාකාරී වාගේ මිරිඟුවක් වාගේ දෙන පිටක් වාගේ මහ කෙසෙල් කලක් වාගේ සත්‍යයක් වාගේ පෙන්වන සත්‍යයක්. හිත මිත්‍රෙක් වාගේ කුළුපග කෙනෙක් වාගේ හරියට පෙන්වන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේට තණ්හා රති රගා කියන ලස්සනට ලස්සන මිහිරි පළතුරු බීම කෑම බීම ආහාර පාන රැගෙන එන නලගනන් තුන් දෙනෙක් කියන්නේ මාරයාගේ දුවරු. මේ මාර දුවරු සේම තමයි ඔබේ ආධ්‍යාත්මය ඔබට පේන්නේ. ප්‍රියයි, මනාපයි, රසයි, කාන්තයි, මිහිරි, හරිශෝක්. ඒකද රැවටිච්ච ගමන් මාර්යා හරි වැඩි යුද්ධ කරන්න ඕනේ මගේ දූල තුන් දෙනාටම රැවටුණා. දැන් මේ ලෝකේ ඉවල තියෙන්නේ මාර්යා වැඩි දේවල් නෙමෙයි. මාර්යා මේ ලෝකේ මිනිස්සු රඳවන්නේ වැඩි නෙමෙයි, ටෙලිනාටි හතරක් පහක් විතර ඉන්නවා හොදට මේදී. පුළුවන් ද බැරිද? තන්නා රදි රගා දාලා ටෙලිනාටි හතරක් පහක් කෙවුවනම් රාත්‍රී කාලෙන හොඳතුම ඇති. මේ ලෝකෙම අසර කරගන්න හොඳතුම ඇති. මාරයට හරි ලේසියි දැන්. අර ඉස්සර වගේ තන්නා රදි රගා වඳුන්නේ ටෙලිනාටි කීපයක් කෙවුවාම ඒක දිහා මිනිස්සු කටහරෙන් බලන් ඉන්න. මේ පින්නතුන් නෙමෙයි, මේ බණහන් නැති පින්නතුන් ධර්ම ගවේෂණයක් පරේෂණයක් මොකුත් නැහැ. ඉතින් ඕක දිහා බලන් ඉන්න ඇති. මට ටීවී තියෙන හැබැයි ටීවී බලන කාලයක් මතක නැහැ. වරින් වර බැලුවත් හරි අප්‍රියාවක් ඇති වෙන ඕ පාවිච්චි කරන වචන විශේෂයෙන් ලංකාවේ තාම පහත් වචන අඩු බම්බොලන් ආවා බීවා කෑවා බීවන්න වගේ පහත් වචන පාවිච්චි කරනවා. අප්‍රියයි අහන්නේ. උසස් වචන පාවිච්චි කරන්නේ පහත් මුඩුකු ගණේ වචන පාවිච්චි කරන්නේ. එතකොට අප්පිරියයි. ඉතින් පහළ මට්ටමකට යන්න දෙයක් අපි බලන්නේ මොකටද නේද? අපි ඉන්න මට්ටමින් ඉහළ තලයකට යන්න තත්ත්වයක් මේ බලන්න අහන්න. බණුණත් වල උනත් එච්චරයි. ඉහළ දෙයක් තමයි අහන්න. මේ සමෙතෙන්ට අපි කැමතිලා ඉන්න පින්වතුන් ගොඩාක් වෙලාවට මේ ධර්මයේ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන පින්වතුන් මොදියු නොයි හොඳයි. තව තවත් අපි අතහරින්න ඕනේ. අපි ලෝකෙත් එක්ක සම්බන්ධ කරලා නෙමෙයි බලන්නේ. අපි රහතුන් එක්ක සම්බන්ධ කරලා, බුදුරුන් එක්ක සම්බන්ධ කරලා අපේ මනස බලමින් අපේ මනස අපිට භුක්ති විඳින්න පුළුවන් මට්ටමට අපේ මනස මහේසාක්‍ය தත්වයට ඊටාම විශිෂ්ට தත්වයට පත් කරනවා. මෙන්න මේ ධර්ම මාර්ගය අවබෝධ කරගත්තොත් විතරයි වෙනතුනේ ඔබට අර පිරිසිදු සිත ඇති කෙනෙකුට තුසිතය කියන තැන උපදින්න පුළුවන්. පිරිසුදු සිත මෙතන තිබුණොත් පිරිසුදු සිත තියෙන තැනක උපදිනවා. පිරිසුදු සිත තිබුණොත් අපිරිසුදු සිත තියෙන තැනක උපදිනවා. දැවෙන හිතක් තිබුණොත් ඒකෙ පෙන්වන්න පෙන්වතුනේ අපාය ලක්ෂණ. ඇතුලෙන් ගිනි දළු දදා එළියට එන ගතියක් තියෙනවා. අහන්නවා ගන්න. මොකද හේතුව ඒ දැවෙන ඒ ගුණය ලක්ෂණය එතන පෙන්වනවා. නිසා යන්නවා. මේ ඔබට අනුකම්පා පිණිස මේ ධර්මයේ තියෙන බුදුහාමුදුරු වෙනුවෙන් මලක් තියා අබමල් රේණුවක අබ ඇටයක් ඕනේ පුරු කරන්න. ඔබේ හිත හදා ගන්න. අන්න ඒකයි බුද්ධ පූජා. බණ කියන ස්වාමීන් වහන්සේටත් එච්චරයි. ඔබේ හිත හදා ගන්නවා නම් අපිට අබ ඇටයක්වත් එක්ක ඒ ඔබේ සිත සාදා ගැනීම තමයි අපිට කරන වන්දනාව, අපිට කරන නමස්කාරය. අපිව සතුටෙන් තියන්න පුළුවන් දේ තමයි ඔබේ අවබෝධය. ඔබේ අවබෝධය ගැනයි අපිට සතුට දැනෙන්නේ. ඔබ අනාවෝතිතව ඉන්නකම් අපිට හරි සංවේගයක් තියෙනවා පිළිබඳ ධර්ම සංවේගයක් හට ගන්නවා. ඇයි මෙච්චර මිනිස්සුන්ට මේක කියලා දෙන්නේ? ඇයි මේක උනන්දුවෙන් බලන්නේ නැත්තේ? උනන්දුවෙන් බැලුවොත්, ඕනකමෙන් බැලුවොත්, හදවතින්ම විවෘතව මේ ධර්මයේ දිහා නිසකව බැලුවොත් මේක අවබෝධ කරගන්නවා. ඒකෙම තමයි අපිට ඒ දවස්වල සාමාන්‍ය දුප්පත් මහත්මේ සුදු කලිතුමක් ෂර්ට් එකක් ඇඳගෙන බෑග් එකක් අතේ අරගෙන ඇවිල්ලා අභිධර්මයේ පිළිබඳව ටිකක් පොඩි හාමුදුරුවෝ හැටියට ඉඳී උගන්වලා යනවා. ඉතින් මේ මිනිස්සයා ටිකක් දුප්පත් කියලා අපි දන්නවා. ඉතින් මට හිතෙනවා අපෙන් ගාණක් අය කරන්නේ නැහැ මේක. මොකද මට හිතෙනවා මෙයාට කීයක් හරි දෙන්න ඕන කියලා. එයාට හොඳ අවබෝධයකුත් තියෙන කෙනෙක්. මගේ දාසල මගේ ළඟ තිබුණු රුපියල් 200ක් මට හිතනවා මෙයාට දෙන්න ඕන කියලා. 250යි තියෙන්නේ 200ක් දෙන්න ඕන කියලා හිතනවා. එතකොට දැන් මනස හරි යුද්ධයක්. මේක නොදී ඉන්නත් පුළුවන්. නමුත් දෙන්නේ කියලා තිතක් පහළ වෙනවා. නමුත් ඉතින් අපිට දුන්නු දෙය හරි වටිනවා. ඌ යුද්ධයක් දීලා සටන් කරලා අවසාන මොහොතේ එයත් මගට ගියාටත් පස්සේ අඬ ගහලා 200ක් දෙනවා. දුන්නට පස්සේ ඒක එයාගේ බෑග් එකට දාන්න කියලා කිව්වා. ඉතින් එයා ගන්න නෑ. අමුතු සතුටෙන් නම් දෙන්නේ කමන්නේ බස් කුලියට දාන්න කියලා කිව්වා. ඊට පස්සේ මගේ මොන දිහා බලලා අහනවා, ලොකු යුද්ධයක් කළා නේ අමුතු දුන්නේ? මං කිව්වා ඒක නම් ඇත්ත. ලොකු යුද්ධයක් දීලා තමයි දුන්නේ. අමාරු මොකද ඒ කාලේ 200 කියන්නේ දෙන්න බස් කුලියක් විතරයි තියෙන්නේ හමුදුරු ළඟ. මේ ලොකු මේ ධනයක් මේ ඉතුරු කරලා තියාගෙන එහෙම ඉන්නව නෙමෙයි නේද? පොඩි ගාණයි තියෙන්නේ, තමන්ගේ අවශ්‍යතාවයට පොඩි මුදලක් තියෙන්නේ. ඉතින් ඒක දෙන්න ගියාම අර ඒක සාටක බඹුණා වගේ තමයි තියෙන. එක සලුවයි ඒක දුන්නාම තමන්ට නිර්වස්ත්‍රවණ යන්නේ මේකයි. ඉතින් ඒකට ලොකු යුද්ධයක් වෙන්න සිද්ධ වෙනවා. එකම දිදෙනවා වගේ වැඩක්. ඉතින් මගේ ගහන බොහොම හොඳයි. ඉතින් ඒක ප්‍රතික්ෂේප කරන්නේ හොඳයි. යුද්ධය ජයගත්ත බොහොම හොඳයි. අන්න ඒක තමයි වැදගත්. ඒ කාලේ ඉඳලම මෙන්න මේ අලෝභීක යුද්ධය ජයගැනීමේ කුසලතාවය මා සතුව තිබුණා. ධර්මය ජය ගන්න ඕන, සත්‍ය ජය ගන්න ඕන, අලෝභය ජය ගන්න ඕන, ලෝභය පරාජය කරන්න ඕන කියන ඒ ධෛර්යය තිබුණ නිසා තමයි මම ආද මෙතන සතුටෙන් ඉන්නේ. උදාහරණයක් ප්‍රකාශය කරන්න, සතුටක් ප්‍රකාශය කරන්න, ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශය කරන්න, විදසුන් වැකියක් නිර්මාණය කරන්න සමත්ුනේ අන්නේ ආධ්‍යාත්මික ප්‍රබුද්ධ සිත නිසා, ඒ කැපවීම නිසා. ඉතින් මා ගැන වර්ණ නෙමෙයි, එක සත්‍ය පිළිබඳව, යුද්ධය පිළිබඳව වර්ණාවක්. මමෙක් නැන්නේ මා ගැන වර්ණනා කරන්න. ඒ මමෙක් නැති තැනට එන්න ඔබටත් උපකාර කරගන්න පුළුවන් මෙන්න මේ ආධ්‍යාත්මික යුද්ධය සටන හරි වැඩ. එතන සාධාරණ හේතු ගොඩක් තිබුණා. කටේ මොලේ අගහිඟකම් තියෙන කෙනෙක් කියලා තේරුණා. එයා අපිට සේවයක් කළා කියලා තේරුණා. මේ අවස්ථාවේ යාට අපි දෙයක් දිය යුතුයි කියලා තේරුණා. අවකී යුතුයි කියලා තේරුණා. මේ සාධකත් එක්ක මේක ගොඩ නැගෙන්නේ. ඒ නිසා මට හිතවිල්ල පහළ වුණා. ඒකොට සිතවිල්ල පහළ වුණේ ඇයි කියලා මම බැලුවා. ඊළඟට මේ හිතත් එක්ක අතර යුතුකම තියෙනවා, වගකීම තියෙනවා. මේ අතර යුද්ධයක් අට ගන්නවා. මේ යුද්ධයෙන් තමයි ජය ගන්න. බලන්න ලෝතුරා බුදු කෙනෙක්ගේ ස්වභාවය හරිම පුදුමයි. ලෞතරා බුදු කෙනෙකුට මොන තරම් වටින ආරාම පූජ කළාද. උන්වහන්සේ වැඩ සිටියේ හරි. බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයාණන් හැටියට මොන තරම් මාලිගා මැද්දේ ඉපදුනාද. බලන්න උපදින්නේ ගහක් යට. බුදු වෙන්නේ මාලිගාවක නෙමෙයි. බුදු වෙන්නේ ගහක් යට. පිරුණම් පාන්නක් තිබ්බනේ ලොකු ආරාමයක් ඇතුලේ. පිරුණුවන් පාන්නේ ස්වභාව ධර්මයේ තුල යුගද ස්වභාව ධර්මයේ තුලින් ස්වභාවය අවබෝධ කොට ස්වභාව ධර්මයේ තුල පිරුණුවන් පාන ආධ්‍යාත්මික අධහැරීම. හැබැයි ප්‍රතික්ෂේප කරේ නෑනේ. මේලුවන් ආරාමයේ පූජ කරාද, ජීතවන ආරාමයේ පූජ කරාද, පූර්ව ආරාමයේ පූජ කරා. අනේ මට එපා, මට ඕව ඕනේ, ගහක් යට හොඳයි කියලා. එහෙම හිතේ නේ. ඒ සියලු ආරාම මහා සංඝරත්නයේ ලෝකයට ඒ සතුටෙන් දෙන දේ, කරලා දෙන දේ, හැකි බවන දෙන දේ, ධර්ම ප්‍රබෝධයෙන් මිනිසුන් කරලා දීපු දේවල් ඒවත් වාරගත්තා. ඒවා කටයුතු ලෝකයට කළා. සේවාවක් සඳහා කළා. නමුත් වහන්සේ සතුට කිසිවක් තබා ගත්තේ නැති බව, උපාදානයක් නැති බව, එහෙනම් මගේ ආත්මය කියලා ගත්තේ නැති බව මනා කොට ප්‍රකට කරන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ ස්වභාවික සැලැස්ම. මේක කිසිම ශාස්ත්‍රවරයෙකුටවත් කාටවත් මේ සැලැස්ම හැදෙන්නේ නැහැ. හරි විශිෂ්ටයි. මේ ධර්ම මාර්ගයේ යද්දි කිසිම ආගමක් ප්‍රතික්ෂේප කරන්න ඕනේ නැහැ. සියලුම ආගම් පිළිවෙත් අදහන්න පුළුවන්. කිසිම ආගමක් අනුමත කරන්න ඕනත් නැහැ. කිසිම ආගමක් ප්‍රතික්ෂේප කරන්න ඕනත් නැහැ. කැමති දේ කරමින්, කැමති විදියට ඇඳගනිමින්, කැමති විදියට තමන්ගේ මනස පවතිමින් තමන්ගේ මනස තමන් තේරුම් ගන්නයි උත්සාහ කරන්නේ. අර ඔක්කොම බාහිරේනේ තියෙන්නේ. යාඥාවල් ලැබීම, පූජා, පෙරහැර, ඒ ඔක්කොම බාහිරේ තියෙන්නේ. ඒ බාහිර දේවල් විදියට කරන්න වන්දනා, ඒ ඔක්කොම පේකිරීම, ඒ ඔක්කොම තියෙන්නේ බාහිරින්. බාහිර විදියට කරගෙන තමන්ගේ හිත තේරුම් ගැනීමක් පමණයි මෙතන තියෙන්නේ. ජටා බඳින අයට ජටා බඳින්න පුළුවන්, කැප් එක දාන අයට කැප් එක දාන්න පුළුවන්, ඇඟ වහලා දින අයට වහලා දින්න පුළුවන්, අඳින්න නැතුව ඉන්න අයට ඕන අඳින්න නැතුව ඉන්න පුළුවන්. ඕන විදියකට ඇඳලා පැළඳලා සංස්කෘතියට අනුව ඉන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක්. තමන්ගේ හිත හදා ගන්නයි තියෙන්නේ. හිත තේරුම් කරගන්නයි තියෙන්නේ. හිත අවබෝධ කරගන්නයි තියෙන්නේ. ගොඩාක් ලොකු වැරද්දක් තමයි ධර්මයෙන් මිනිස්සු සංකල්පයක් අරගෙන තියෙනවා. ඒ සංකල්පේ මුගුරක් කරගෙන සංකල්පේ අනිත් සංකල්ප වලට පහර දෙනවා. මේක කවදාවත් ලෝකයේ සත්‍ය අවබෝධ කරගන්න න්‍යායක් නෙමෙයි. ධර්මයේ සංකල්පයක් කරගෙන ඒක මුගුරක් හැටියට අරගෙන ඒ මුගුරෙන් අනිත් අයට පහර දෙදී ඉන්න එක සත්‍ය අවබෝධ කරගන්න ලෝකේ ජය ගන්න ක්‍රමයක් නෙමෙයි. ඒ නිසා ධර්මයේ සංකල්පයක් කර නොගෙන ධර්මයේ තමන්ට පිහිට පිණිස, ශාන්තිය පිණිස, විමුක්තිය පිණිස, නිරෝධය පිණිස, තමන්ගේ මනසේ සංහිඳියාව පිණිස, සාමය පිණිස පාවිච්චි කරන්න. දැන් මේ වෙනකොට වෙලා තියෙන්නේ ඒක සියලුම ආගම් මුගුරක් කරගෙන, මුගුරක් කියලා කියන්නේ දණ්ඩක් කොල්ලක් වගේ දෙයක් නේ මුගුර. මුගුරක් හැටියට අරගෙන අනිත් ආගම් වලට ගන්න. තේරෙනවද? මුස්ලිම් ආගම අරගෙන මුගුරක් කරගෙන බෞද්ධයන්ට ටිකට ගන්න. ක්‍රිස්තියානිකට ගන්න. ක්‍රිස්තියානිගේ මුගුරක් කරගත්තාම බුද්ධ ආගමට, මුස්ලිම් ආගමට ගන්න. ඊට පස්සේ බෞද්ධ ආගම මුගුරක් කරගත්තාම අපි මුස්ලිම් ආගමට, අපි හින්දු ආගමට, අපි ක්‍රිස්තු ධර්මයට ගන්න වෙනවා. ඉතින් ඒ නිසා මේ ලෝකෙ තිබිච්ච ලොකුම දුර්වලතාවය තමයි ධර්මයේ මුගුරක් කරගෙන තියෙනවා. ධර්මයේ මුගුරක් නෙමෙයි පිළිතුර. ධර්මය වටාත්තක් කරගන්න. ධර්මය අර පවන්සලන එකක් කරගන්න. මොකද ඒ පවන්සලන එක කියන්නේ මොකද? වටාත් අවාන ඔගොල්ලෝ අර මෙහෙම අතේ පොඩි එකක් තියාගෙන ඉන්නේ මෙහෙම දිගහැරලා ඒක මොකද කියන්නේ? නමක් නැද්ද? අවාන. ඔන්න අවාන කරගන්න. පවන් සලා ගන්න නේද? මුගුරක් කරගන්න නැතුව අවානක් කරගෙන මම දැන් නම ඒක තේරුම්. වටාත්තක් කරගන්න. දැන් වටාත්තයි හඳුරු පාවිච්චි කරන්නේ ඒකට. ඔකේ ඉන්දියාවේ සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරපු එක දැන් වේයි කියන හොඳ ආමුදුරන්ගේ වටාත් ඒගොල්ලෝ පාවිච්චි කරනවා කියලා. නැහැ ඒගොල්ලන්ගේ වටාත් අපි ගත්තේ. දැකලා තියෙනවා නේද ඉන්දියාවේ මිනිස්සුනේ. ඒක පොඩක් අර ඇදේට තියෙනවා එහෙම කරලා. ඒ රටේ තියෙනවා. ඒ වටාත් ඒක කවුරුත් පාවිච්චි කරා ආමුදුරන් පාවිච්චි කරා ගියෝ පාවිච්චි කරා. මොකද හේතුව දරා ගන්න බැරි රස්නෙට AC තිබ්බේ නැහැ. ෆෑන් තිබ්බේ නැහැ. එකම දේ තමයි අර වටාත්. වටාත්යෙන් ප්‍රවංසන කළා මිනිස්සු කොහොමාරි මේ බණ කිව්ව බණ ඇහුවා. ඉතින් අන්න එයින් එකක් කරගන්න ධර්මය මුගුරක් කරගන්න එපා. සියලුම ආගමිකයන්ට කියන්නේ ඔබ සත්පුරුෂයෙක් නම් යහපත් කෙනෙක් නම් ඔබ ස්වර්ගයට යන්න කැමති නම් ඔබ නිවර්වාණයට යන්න කැමති නම් ඔබ මොක්ෂයට යන්න කැමති නම් ඔබේ ආගම ඔබ මුගුරක් කරගන්න එපා. අවානක් කරගන්න වටාත්තක් කරගන්න ෆෑන් එකක් කරගන්න. AC machine එකක් කරගන්න. තේරෙන්නේ? හරි. දැන් මෙතන ඉන්න අයටත් එහෙමයි. ආයේ මේ ධර්ම මාර්ගයේ යන්නේ නැති අයට පහර දෙන්න මේ ධර්මයේ මුගුරක් අරගෙන ඕගොල්ලෝ මිත්‍යා දෘෂ්ටික ඕගොල්ලෝ යන්නේ වැරදි මාර්ගයේ ඕගොල්ලෝ ඔය දෙවිය ලෝක යන හදන ඕගොල්ලෝ ඔය වන්දනා මාන වල යන්නේ ඇයි ඇයි මල් පූජා කර කර ඉන්නේ කියලා ඒකට ගහනා යන්න ඕනේ. ඕ බොරු. අපි ධර්මයේ ගන්න වටාත්තක් කරගන්න විදුලි පංකාවක් AC machine එකක් හැටියට කරගන්න මිසක් මුගුරක් කරගන්නට නෙමෙයි. තේරෙනනේ? දැන් නැත්තම් ධර්ම කෝලහල දැන් මේ වෙනකොට තියෙනවා. එහෙම කරගන්න ඕනේ. තමන් විසින් තමන් මාර්ගඵලය කියලා කියවගන්න ඕනේ කෙසේනම්. ඒක ලෝකයා විසින් තීරණය කරන. ඒ පුක්කුසාති මහරජතුමා අවන්හලක කුඹල්ගේ එක හම්බ වෙනවා මහරාත්‍රියේ. බුදුහාමුදුරු ගියපු ගමන් කිව්වේ නෑ අවන්හලේ ඉන්න ඔක්කොටම මේ මම තමයි බුදු වෙලා ආවේ මම අර සිද්ධාර්ථ කුමාරයා දන්නේ නැද්ද ඔයගොල්ලෝ බුදු වෙලා ඉන්නවා. ඒව කිව්වේ නෑ. බුදුරජාණන් වහන්සේ මගේ එක් වගේම පැත්තකින් වැඩ හිටියා. මටත් අවසරයි කියලා. හරි දුෂ්කර ජීවිතයක් හිතනවද මේ කුඹල්ගේ කර වළං හදන මහසාල පාළුවට ගියපු ශාලාවල් වල හොඳ සැප සනීප ඇති කියලා නෑ. පිටුතුරේ දූවිලි ගොඩේ බල්ලෝ ලැබපු හරක් ලැබපු මැක්කෝ ගොඩේ වතුරු ගොඩේ ඈ ටොයිලට් නෑ. හතර වටේ මිනිස්සු කැත කරලා ගියපු ඒ කැත කරපු ගඳ එන තැන් දැන් උනත් ඉන්දියාවේ එහෙමයි නේද? කෑම කන හෝටල් ළඟ හරි නතර කරලා බලන්නකො අතර වටේම ගොඩ කැත කරලා කියලා. ඔය වගේම තමයි ඉන්දියාවේ ඒ කාලේ. ඒකට හේතුව පොළොව හරලා රැසිකිලි පද්ධති හදන්න බෑ. ජලය හැමතැනම. ඉතින් මිනිස්සු උඩින් තමයි ඔක්කොම කරන්නේ. ඕපන් ඒරියා එකකට තමයි යන්න සිද්ධ වෙන්නේ. ඉතින් එතන ඉන්නේ බුදුහාමුදුරුවෝ. මේ සැප සම්පත් තිබෙන්නේ නැහැ. ඒ අර රජතුමාට කිව්වේ නැහැ කියලා මේ මම බුදු වෙලා ඉන්නේ මම රහත් වෙලා ඉන්නේ කියලා. ඒ ලෙඩ රෝගයක්. මිනිස්සු කලකිරවන මිනිස්සු කුපිත කරන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒක වැදගත් නෑ. දැන් උගත් මිනිස්සෙක් ළඟට ගිහිල්ලා අපි ගිහින් කියලා වැඩක් තියෙනවද මේ? මං හරි උගතෙක්. ඔයා මොකද කියන්නේ? ඔයා හරි මෝඩයි නේ. එහෙම කියමු උගත් කමක්ද? නෑ. ඒකෝ ධනවත් කෙනෙක් දුප්පත් කෙනෙක් ළඟට ගිහිල්ලා ඒ ඔයා හරි දුප්පත් මං හරි පොහොසත් මේ මං හරි ධනවත්. එහෙම කියනවා. එහෙම කියන්නේ ඒ පුතජන පුදුන් මිනිස්සෙක් ළඟට ගිහිල්ලා මේ මං අරියත් මේ මගේ රැස් හිදෙනවා බලන්න. එහෙම කියන්නේ. ඒ සාර මොලේ කචල් වෙච්ච කට්ටිය තමයි ඔය මම රහත් මම මාර්ගඵල මට දහසරයක් කියන්න පුළුවන් රහත් කියලා වුණා. ඒගොල්ලන් රහත් කියන්න පුළුවන් මට දහසරයක් කියන්න පුළුවන්. මොකද ඊට වඩා මගේ වාක්මාලාව සංවරයි මගේ කාය සංවරයයි තියනයි කියලා තේරෙනවා මට නම් ඊට වඩා ඒ නිසා මට 100 පාරක් රහත් කියන්න පුළුවන් 1000 සාරක් රහත් කියන්න පුළුවන්. ඇයි නොකියන්නේ? එයයි ලෝකේ සිදුවිය යුතු දෙය. එයයි ලෝකේ ප්‍රකාශයට කළ යුතු දෙය. මේ සමම ප්‍රකාශයක් කළා තියෙනවා. කොහොමද ප්‍රකාශ කරලා තියෙන්නේ? මම සෝවාන් නෙමෙයි, සකදාගාමි නෙමෙයි, අනාගාමි නෙමෙයි, අරියත් නෙමෙයි, පුතජනත් නෙමෙයි කියන ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ ආමන්ත්‍රණය ගැටලුවක් නෑ ලෝකෙට. ඒක ඥානවන්තයන් සඳහා, මහා ප්‍රඥයන් සඳහා කරන ලද ආමන්ත්‍රණයක්. හුදු අන්ධ බහලයන් වෙනුවෙන් කරන ආමන්ත්‍රණයක් නොවන නිසා ඒකේ ප්‍රශ්නයක් හටගන්නේ නෑ. මොකද ඒක අල්ලන්න බෑ ලේසියෙන් කාටවත් මොකක්ද ඒ කිව්වේ කියලා. ඒක අල්ලන්න පුළුවන් කෙනා අල්ලගෙන තියෙනවා මේ ලෝකේ. අල්ලන්න නැති අයට ඒක අල්ලගන්න බැරි වෙන විදිහටත් ඒක කියලා තියෙනවා. කොහොමද මේ දේශනාව අඥානයට, ධර්ම විරෝධී පුද්ගලයන්ට, මෝඩයන්ට නොයසේවා කියන ප්‍රාර්ථනාවක් ඥානවන්තයන්ට, විශිෂ්ටයන්ට, ශ්‍රද්ධාව ඇති අයටම, ප්‍රඥාවන්තයන්ටම මේ ධර්මයේ ඇසේවා කියන ප්‍රාර්ථනාවක් මේ ධර්මයේ දේශනාව තුළ සැඟවී පවතිනවා. ඒ නිසා මේක තේරෙන්නේ නැති අඥානයන්ට, මෝඩයන්ට, ධර්ම විරෝධිකයන්ට ඇහෙන්නේ නැහැ. තේරුම් ගන්න බෑ, ප්‍රකාශ නිකුත් කරන්නත් බෑ. මේක ඥානවන්තයන් ඇසෙනවා. ඔවුන් අවබෝධ කරගන්නවා. ඔවුන් අවබෝධය තුළින් පැනගන්නවා. හරියට ගහක මල් පෝදනවා වගේ. ඇත්තන්ගේ තුළින් ධර්මය පුබුදිනවා. ඒ ඇත්තන්ගේ භුක්තියක් මෙසේ එකලොවට ප්‍රකාශ කරන්න දෙන දෙයක් නෙමෙයි ඒ ප්‍රකාශ කිරීමෙන් ධර්මය නිසා කියලා කිසි දෙයක් ලෝකෙන් බලාපොරොත්තු වෙන දෙයක්වත් ලෝකෙට ප්‍රකාශ කරන දෙයක්වත් නෙමෙයි. ප්‍රකාශය යුතු කළ යුතු තැන්වලදී ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ප්‍රකාශ කරලා තියෙනවා. ප්‍රකාශය විවේචනයට ලක් නොවන ආකාරයට අපකීර්තියක් ලැබෙන විදිහට, අප්‍රසාදයක් ලැබෙන විදිහට, බැනුම් අහන විදිහට ඒක කරලා නැහැ. දැන් අපි යමෙක් කෙනෙක් ළඟට ගිහිල්ලා යම් ප්‍රකාශයක් කරන්න ඕන. අපි ප්‍රකාශය නොකළ යුතුයි. දැන් මම ධර්මයේ දේශනා කරන්න නසුදුසු තැනකට ගිහිල්ලා මම ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තොත් මට බැනුම් අහන්න වෙනවා කියලා තේරෙනවා නම් මම ඇත්තට ධර්මයේ කතා නොකර ඉන්නවා. මෙතෙන්දි කතා කරන්න පුළුවන් ධර්මයේ ප්‍රමාණවත් කියලා තේරෙනවා. ඒ ප්‍රමාණයට කතා කරන්න මෙතන නිහඬවම සිටිය යුතු තැනක් කියලා තේරුණොත් නිහඬවම සිටිනවා. වඩා වැඩියෙන් ගැඹුරින්ම මෙතන ධර්මයේ කතා කළ යුතු තැනක් කියලා තේරුණොත් වඩා ගැඹුරින්ම ධර්මයේ කතා කරනවා. ඒ නිසා ඔබේ පත කියලා කියන ඔබේ පිඟාන හොඳට ඉඩකඩ තියාගන්න ධර්මය ඔබට ලබා ගන්න. ඔබේ මල්ල ධර්මයේ මල්ල හොඳින් තියාගන්න. අවකාශයේ තියාගන්න. ධර්මයට අවකාශයේ සලසා තියන්න. අන්න ඒ විදිහට අපි ධර්මයෙන් කතා කරයි. හැබැයි ඔබේ හිතේ ධර්මයට අවකාශයක් නැත්තම්, ධර්මයට ආරාධනයක් නැත්තම් ධර්මය කවදාම පැමිණෙන්නේ නෑ. මොකද ධර්මයේ හරීම ආඩම්බරයි. ඒදර වටිනා කියන මැණික් වගේ. වටිනා කියන මැණික් හොඳ ආරක්ෂිත ස්ථානයක, වටිනා කියන රඳවණේක ආරක්ෂිතව බොහොම ඉහළ මට්ටමින් තියෙන්නේ. අපි බොහොම වියදම් කරලා අපි ගෙදරට, අපේ අතට, අපේ මුන්දට, අපේ මාලෙට, පෙන්ඩන් එකට අපි ඒක ගන්න ඕනේ. වීදුරු ගෑල් නම් පේමන්ට් එකේ දිනන අනේ මාත්‍යා මාත්‍යා මේක ගෙනියන්න කියලා එක එක ආවා. ධර්මයේ බොහොම වටින දෙයක්. ඒකට ඔබ ලොකු අගයක් වටිනාකමක් අවකාශයක් කැපවීමක් කළ තැන තමයි ඔබ ඒ දෙයට ලැබෙන්නේ. ඒ නිසා වටිනා දේවල් අසීරුවෙන් ලබා ගත යුතුයි කියන න්‍යාය ලෝකේ පින්නල දෙලා තියෙනවා. වටිනා දේවල් කැපවීමෙන් ලබා ගත යුතුයි අසීරුවෙන් ලබා ගත යුතුයි. එහෙනම් වටිනාම ධර්මය වෙනුවෙන් ඔබ කැපවන්න. කැප වෙච්ච කෙනෙකුට නම් වැරදිලා නැහැ. හෘදයාංගම කැපවීමක් කරපු හැම කෙනෙක්ම ජයග්‍රහණය ලබලා තියෙනවා. අපි කෙනෙක්ගේ තුල තියෙන කැපවීමත් එක්ක අපි දකිනවා එයාගේ ජයග්‍රහණයේ වේගය. ඒ නිවැරදි ආකාරයේ අවබෝධයේ නුවණැතිව මේ ගමන් මඟ යා යුතුයි. ප්‍රමාදීව ඔබේ ජීවිතේ ඔබ හඳුනා ගන්න. ඒ හඳුනා ගන්න තැනයි උතුම් නිර්වාණ ධාතුව සැනසීමක් තියෙන්නේ. හැමදෙනා සමාසෙ